කතානායකවරයා විසින් කරන ලබන නිවේදන ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාවට ප්‍රකාරව රාජ්‍ය මුල්‍ය කළමනාකරණ ඇමති පනත් කැටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ඇමති ඉදිරිපත් කරන ලද පෙස්සමකේ පිටපත් කරු කතානායකතුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. නිවේදන B 20/24 ජුනි 4 වෙනි දිනෙහි කරු කතානායකතුමාගේ නිවේදනයේ සඳහන් පෙස්සම් පහට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාවට ප්‍රකාරව ආර්ථික පරිවර්තන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙස්සම් 9ක පිටපත් කරු කතානායකතුමා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. කරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශය. කරු අගමැතිතුමා.
නෑ ඒක පුළුවන්.
ගරු අගමැතිතුමා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින විශේෂයෙන් නැගී සිටින්නේ අපේ අසල්වැසි මිත්‍ර ඓතිහාසික පැටම වශයෙනුත් අන්ශේෂ්ත්‍ර සියල්ල සමඟ එකට කටයුතු කිරීමේ ශක්තිය දීර්ඝ කාලයක් ගොඩනැගුණු ඉන්දියාවේ තුන්වෙනි වරටත් මහජන ඡන්දේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා භාරතීය ජනතා පක්ෂයේ නායක කර්මෝදී අග්‍රාමාත්‍යතුමාට ලැබූ ජයග්‍රහණයට සුබපතන්නයි. ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද ජයග්‍රහණය කර තිබෙන්නේ ලෝකයට දැවන්ත පණිවිඩයක් ගෙන ගිය ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට හා අන්ව පිහිටුවීමටයි. ඒ වගේම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ යෝධ යා ලෙස අපි කවුරුත් දන්නා දැවන්තම ජනගහනයක් අද ලෝකයේ ප්‍රධානතම ජනගහනය නියෝජනය කරන රටවන ඉන්දියාවේ අග්‍රාමාත්‍යවර හැටියටයි. ඒ වගේම ආසියානු රටවල් සමග ඇති මිත්‍රත්වය සහයෝගය හා එකමුතුව ඒ වගේම ශ්‍රී ලංකාව සමග ඇති ක්‍රියාකාරී සහයෝගය මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමින් මෝඩි අග්‍රාමාත්‍යතුමා ලැබූ ජයග්‍රහණය විස්තුලින් නව ජයග්‍රහණයන් උදා කිරීමට ඉන්දියාවට හැකිවෙනු ඇති බවට සුබපතමි. සාමය සංවර්ධනයේ අලුත් ඉලක්කයන් ඉන්දියාවටත් ලෝකයටත් දායාද කරන්නට ආර්ථිකය හා අනිත් ක්ෂේත්‍ර තුළින් පුළුවන් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. සුමපතනෝ අපි විශ්වාස කරනවා. ඒ නිසා ශ්‍රී ලංකාවත් ඉන්දියාව අතර ඇති ශක්තිමත් දීර්ඝ කාලීන ද්විපාක්ෂික හා අන්‍යෝන්‍ය ක්ෂේත්‍රවල ඇති බැඳියාවන් වර්ධනය කර ගැනීමට ඒ වගේම ශ්‍රී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමාට මේ කටයුතු කරගෙන යාමට මෙම ජයග්‍රහණය ශක්තියක් වේවායි ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවර හැටියට ප්‍රාර්ථනා කරනවා. So just a few words I would read. Excellency Sri Narendra Modi, Prime Minister of India, I offer my heartiest congratulations to you on the resounding victory of the Bharatiya Janata Party, led National Democratic Alliance, which assures your third consecutive term as Prime Minister of India in the largest parliamentary democracy in the world. As a close South Asian neighbor with deep friendship strongest ties. Sri Lanka is committed to work together with India to overcome challenges and explore new opportunities for enhancing cooperation for peace and people across the world. India is the largest population of a nation state today, and the economic contribution it will make will be very important in this era of international situation. I look forward to continuously work with Your Excellency to further promote the strong, long-standing bilateral ties that are built on the foundation of shared belief and principles. Please accept our highest consideration. Thank you, sir.
Vamsyati karu agamanta. Vipaksha nayantu.
පොඩි පවුලකින් සමාජයට ඉහි වෙලා පවුල් බලයක්, ධන බලයක්, පිරිවර බලයක්, ඥාති බලයක් නොමැතිව ගුජරාත් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින් ගුජරාටේ මහමැතිවරයා හැටියට විශිෂ්ට සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් ඉන් පසුව ඉන්දියාවේ එක වතාවක් නොවෙයි තුන් වතාවක්ම පිටපිට අග්‍රාමාත්‍යවරයා හැටියට පත්වීම සහ රජයක් නිර්මාණය කිරීම පිළිබඳව ගරු මෝඩි මැතිතුමා ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයටත් ඒ වගේම NDA අලයන්ස් එකටත් අපේ සුභාසින්සන සුභ පැතුම් මේ අවස්ථාවේ පුද කර සිටිනවා. විශේෂයෙන්ම නේරු අග්‍රාමාත්‍යතුමාගෙන් පසුව තුන් වතාවක් අග්‍රාමාත්‍ය ධූරය හුබවන්නට වරම් ලැබපු මෝදි අග්‍රාමාත්‍යතුමා එක දිගටම ජනතා විශ්වාසය ලබා ගනිමින් ජනතා පිළිගැනීමට ලක්වෙමින් මේ ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල පිළිබඳව අපි අපේ සතුට පළ කරමු. රටක් හැටියට ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සමීප මිත්‍රතාවයක් තිබිය යුතුයි කියන එක අපේ අදහසයි. ඒ නිසාම අපි විශ්වාස කරනවා ලෝකයේ ජනගහණයෙන් වැඩිම රට වුණු ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සමාජිකත්වයක් ලබා දීම මේ අවස්ථාවේ යෝග්‍ය වෙනවා. විශේෂයෙන්ම ගෝලීය බල කේන්ද්‍රස්ථාන දිහා බැලුවහම සත්‍ය වශයෙන්ම ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර නියෝජනත්වයක් ලබා දීම සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ පිළිබඳව මම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙම ආශිර්වාදය ලැබෙනවා කියන එක අපිට විශ්වාසයි. එයත් යෝජනාවක් හැටියට මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මෝඩි අග්‍රාමාත්‍යතුමා ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත කේන්ද්‍ර කරගෙන ඉතාමත්ම ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් බොහෝ ප්‍රාන්තවල මහජන නියෝජනත්වය ලබා ගන්නට එතුමාට හැකියාව ලැබුණා. පිටපිටම තුන් වතාවක් ජයග්‍රහණය කරනවායි කියන එක ලේසි පහසු ක්‍රියාවක් නොවේ. ඒක ඉතාමත්ම ඓතිහාසික ක්‍රියාවක්. ඒ ක්‍රියාව තුළ අපිත් මෝදි අගමැතිතුමාගෙන් අවබෝධයක් ලබා ගන්නට ඕන. විශේෂයෙන්ම ඉන්දියාව මීට දශක කිහිපයකට පෙර බොහෝම අමාරු තත්ත්වයක සිටින මොහොතක, ආර්ථිකයේ කඩා වැටුණු මොහොතක, ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කරමින්, ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සැමට සෞභාග්‍යය, බෙදාගත් සෞභාග්‍යය, සැමෝම ඇතුළත් කරගත් ආර්ථික වර්ධනය, මේ යනාදී ප්‍රතිපත්ති තුළින් ඉදිරියට යෑම තුළ ලෝකයේ මේ බල ප්‍රදේශවල බොහෝ රටවල් ඉතාමත්ම මන්දගාමී ආර්ථික වර්ධනයක් ක්‍රියාත්මක කරනකොට අද දවසෙත් ආර්ථික වර්ධනය ඉහළ මට්ටමකට ගෙන යාමට විශේෂයෙන්ම කෝවිඩ් වසනෙන් පසුව ඒ දැවැන්ත ආර්ථික වර්ධනයක් ක්‍රියාත්මක කරන්නට ඉන්දියාවේ ආර්ථික මොඩලය බොහෝ ලෙස ඉවහල් වෙලා තිබෙනවා. හැබැයි ඒ වගේම අපි අවබෝධ කරගන්නට ඕන ආර්ථික ප්‍රතිලාභ සැමෝම බෙදාගත්තන ජනතා ඉල්ලුම සහ විශ්වාසය වැඩි වෙනවා. හැබැයි ආර්ථික වර්ධනය කොටසකකට පමණක් සීමා වෙනකොට අන්නේ අවස්ථාවන් වලදී පසුබෑම් සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි සුබපතනවා ගරු මෝඩි අග්‍රාමාත්‍යතුමාට. අපි සතුටු වෙනවා මේ අවස්ථාවේ විශේෂයෙන්ම යහපාලන රජයේ ක්‍රියාත්මක වෙනකොට ශ්‍රීමත් නරේන්ද්‍ර මෝඩි උදාගම්මානය තිස්සමහාරාම පුරවරේ ඉදි කරන්නට අපි කටයුතු කරා. එදා අපි දුටුවා මෝඩි අග්‍රාමාත්‍යතුමාගේ වැදගත්කම. විශේෂයෙන්ම අපේ රට බංකොලොත් භාවයට පත්වුණු අවස්ථාවේ රටක් හැටියට, තනි රටක් හැටියට වැඩිම ආධාර, ණය ආධාර, උපකාර ප්‍රමාණයක් ලබා දුන්නු රටක් හැටියට වැඩිම ආධාර ලබා දුන්නු රට ඉන්දියාව. ඒ නිසා ඒ පිළිබඳවත් මෝඩි අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ඒ රජයට අපේ ස්තුතිය පුද කරමින් නැවත නැවතත් මේ බල ප්‍රදේශයේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම විශේෂයෙන්ම දකුණේ රටවල්, ඒ කියන්නේ සවුත් බල ප්‍රදේශයේ නියෝජනය කරන රටවල් වල, විශේෂයෙන්ම දකුණු බල ප්‍රදේශීය රටවල් වල ජනතාවගේ හැඟීම්, ඒ වගේම ජනතාවගේ සිතුම් පැතුම් සාක්ෂාත් කරන්නට ජාත්‍යන්තරෙත් ඒ වැඩ පිළිවෙල ගෙන යන්නට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා. අපේ පූර්ණ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. Let me take this opportunity to congratulate His Excellency Prime Minister Modi on his remarkable achievement, a record achievement. He is the first Prime Minister of India after His Excellency Sri Jawaharlal Nehru to have had consecutive victories 3 times in a row in the Indian parliamentary elections. And it is a testament to his noble vision, his practical policies, his system of governance, that for the 3rd time in a row, Indian people, people of India, citizens of India, across all states, have expressed a remarkable and historic confidence in His Excellency Modi's political program and governance program. I would like to, at this juncture, while congratulating Prime Minister Modi, propose from the Sri Lankan Parliament that India should be duly made a permanent member of the United Nations Security Council. This is of utmost importance, and as the country which possesses the largest population in the whole world, and also when you examine the world economic military security power configuration, I feel that this representation of India in the United Nations Security Council must be achieved and must be promoted. And we as parliamentarians, all 225, in this August assembly, would like to propose that India be made a permanent member of the United Nations Security Council. And I think it's long overdue, and it should be implemented as quickly as possible. I'm pretty sure that the five permanent members who are there right now would have no objection to establishing this world power reality in the United Nations structure. Prime Minister Modi has been remarkable, a person who commenced his work from humble beginnings. He was from a small family. He didn't have a huge family background. He did not have a power base to commence his work. But his remarkable achievements as the Chief Minister of Gujarat, and then afterward as a three-time Prime Minister of India, he has exhibited stupendous energy, charisma, hard work, and a singular determination to make India number one in the world. When most of the countries in the region are going through sluggish economic growth, we see India as a unique country that has extricated itself from the COVID menace, from the COVID catastrophe. And India has been a shining example as to how you get out of desperate situations, despair, and economic catastrophe, and how you transform and translate a bad situation into a better one and a good one. So I would like to congratulate Honorable Prime Minister, His Excellency Shri Modi, on his remarkable achievement, mostly across all states. Of course, there have been states where he has done very well, and there are certain states where the BJP NDA is yet to make its imprint. However, I think this three-time Prime Minister position is a remarkable achievement, and we applaud him on his achievements and success. And we would like to continuously have a very close relationship with India, our great neighbor, our brotherly neighbor, and we would like to have a strong, productive and constructive relationship. We saw the brotherly neighborship relationship contributing to India become the largest single donor to Sri Lanka, something along the lines of $6 billion in grants, in loans and financial support. And we appreciate this support that India has provided us when Sri Lanka has been suffering from a variety of challenges, including economic bankruptcy. So once again, I congratulate Prime Minister Modi, His Excellency Modi, and his team, and the BJP, and the NDA Alliance on this remarkable achievement. And let's work together to ensure that mutual benefits and mutual prosperity are maximized and achieved. Thank you.
කතානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154(6) ව්‍යවස්ථාවට ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ 9 වෙනි කාණ්ඩයේ 32 වෙනි කොටස මම ඉදිරිපත් කරමි. කරු සභානායකතුමා. සභානායකතුමා.
පුරිදන්නේ නැතේ වැඩ කරන්නේ දෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කෘතිය යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජය ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 හය ව්‍යවස්ථාවට ප්‍රකාරව විකුණාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ 2021 වර්ෂය සඳහා රාජ්‍ය සංස්ථා සමාගම් බැංකු ආයතන 2018 අංක 19 දරන විගණන පනතේ 12 වගන්තියට අදාළ ආයතන ගණනයේදී ආයතනික යහපාලන විෂයන්ට අදාළව අනාවරණය වූ විගණන නිරීක්ෂණ ඇතුළත් ඒකාබද්ධ විශේෂ විගණන වාර්තාව මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කෘතිය යෝජනා කර.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා කම්ට්‍රෝලර් ජෙනරාල් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ජාතික ආයව දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ තුයයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා කිල්නොච්චිය, මුලතිව්, මාතර, කෑගල්ල, මාතලේ, කොළඹ, පුත්තලම, පොළොන්නරුව, රත්නපුර, ගාල්ල, අම්පාර, බදුල්ල, නුවරඑළිය, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල කාර්යසාධන වාර්තා, 2023 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව විවෘත සහ වගකීතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා කාන්තා ළමා කටයුතු හා සමාජ සේවය බලගැන්වීම අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අරාය හා ගුවන් සේවා අමාත්‍යතුමා, විපක්ෂ
නායකයෙක් මේ වැඩි වෙලාවක් ගන්න අපේ අග්‍රාමාත්‍යතුමා යටතේ මේක ඉදිරිපත් වුණේ ඉඳන් මම අහන්නේ රජයේ සැලැස්මක් තිබුණා ගරු අග්‍රාමාත්‍යතුමා, අත්ත වශයෙන්ම ජනාධිපතිවරයා ඒ වැඩසටහන කරු ජයසූරිය මැතිතුමාට බාර දුන්නා. අර ග්‍රාමීය මට්ටමේ විශේෂයෙන්ම ජනතා කේන්ද්‍රීය වැඩසටහන, ජනසභා වැඩසටහන ක්‍රියාත්මක කරන්න. අත්ත වශයෙන්ම ඒක හොඳ වැඩසටහනක්, ඒක නරක වැඩසටහනක් නෙමෙයි. නමුත් අපිට දැනගන්න ලැබිලා තිබෙනවා මේ ජනසභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී යම් යම් දේශපාලන විරෝධතා ඇති වෙලා තිබෙනවායි කියලා. ඔබතුමත් ඒකට ඒ තරම්ම කැමැත්තක් දක්වන්නේ නැහැ කියන එක ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්. මම චෝදනා කරනවා නෙවෙයි, මම පැහැදිලි කරන්න කැමති මේ ජනසභා වැඩසටහන ඒක සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී වැඩසටහනක්. ඒ කියන්නේ පාටිසිපේටරි ඩෙමොක්‍රටික් වැඩසටහනක්. ඒතර මේකෙන් අත්ත වශයෙන්ම පළාත් පාලන ආයතන මන්ත්‍රීතුමන්ලට මන්ත්‍රීතුමියන්ලට අගතියක් වෙන්නේ නැහැ. එයාට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා කරු ජයසූරිය මැතිතුමාට ඒ බාරදුණු කාර්යය ජනසභා වැඩසටහන ඒක හොඳ වැඩක්. ඔය ග්‍රාම රාජ්‍ය සංකල්පය තුළ ක්‍රියාත්මක විය යුතු වැදගත් වැඩසටහනක් ඒක කරගෙන යන්නට අවස්ථාව ලබා දෙන්න දෙයි කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක්
කරනවා. හොඳයි. පරාය ගුවන් සේවා අමාත්‍යතුමා. ඔව් සභානායකතුමා.
පරාය ඉන්නෝනේ. ගෞරවනීය කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති ප්‍රවාහනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා
කරනවා. කරු කුසිකර්ම හා වැවිලි කර්ම අමාත්‍යතුමා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්ම අමාත්‍යාංශයේ වැලි කර්මාන්ත අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ එදා සුසුන වර්ෂසනා කෘෂිකර්ම සහ වෙවිලිකර්මාන්ත අමාත්‍යංශයේ කෘෂිකර්ම අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අතර සුරක්ෂිතතාවය හා කාර්යක්ෂමතාවයේ කෘෂිකර්මයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට මුගලිතය යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2022 වර්ෂයේ සඳහා ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරන අතර එම වාර්තාව ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික කාරක සභා අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි.
කරු ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා.
ඇත්තටම පාර්ලිමේන්තුව විසිරුණා කියලා නම් ඒක එක්කත්
ජල සම්පාදන වති.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දෙදා සුස්තන වර්ෂසනා ජල සම්පාදන සහ වතු වැඩි පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම, බලශක්තිය ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා, එම කාර්ක සභාවේ කාර්ක සභාව වෙනුවෙන් ගරු උදේකාන්ත ගුණතිලක මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බලශක්තිය ප්‍රවාහන පිළිබඳ අධීක්ෂණ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වෙත යොමු කරන ලද 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තුනුත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක් එම කාරක සභාවේ සභාපති ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2020 සහ 2021 වර්ෂය සඳහා හින්දු සංස්කෘතික අරමුදලේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධ වූ එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි. ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික කාරක සභාව වෙත යොමු කරන ලද 2018-2019 වර්ෂය සඳහා බුද්ධ ශාසන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා හින්දු සංස්කෘතික අරමුදලේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව ඉදිරිපත්
කළා. මහජන විපක්ෂ නායකතුමා.
ගරු අග්‍රාමාත්‍යතුමනි, අද දවසේ සිනමා ජීවිතයේ 50 වැනි සංවත්සරය සමරනවා අපේ ගරු රවින්ද්‍ර රන්දිනිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඒ වගේම 179 වැනි උපන්දිනයත් අද දිනේ එතුමා සමරන මොහොතේ මම යෝජනා කරනවා. අපි සියලු දෙනාගේම සුභාසින්සනය, ඒ වගේම ගෞරවය, එතුමාගේ සිනමා දිවිය තුළ සිනමාවට කළ සේවාව, කලා ශේෂ්ත්‍රයට කරපු සේවාව පිළිබඳව අපේ ගෞරවය මේ අවස්ථාවේ සභාවක් හැටියට ගරු රවින්ද්‍ර රන්දිනිය මැතිතුමාට පුද කරන්නට ඕනේ කියලා මේ අවස්ථාවේ මම යෝජනා කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ලෝක පාරිසරික දිනය, World Environmental Day, මේ ලෝක පාරිසරික දිනේ විශේෂයෙන්ම අපි දූපත් රාජ්‍යයක් හැටියට පොහොසත් මිල කළ නොහැකි ස්වාභාවික සම්පත් රසකින් ආශිර්වාදය ලබපු රටක් හැටියට අපේ රටේ පරිසරය ඉතාමත්ම ඉහළ මට්ටමකින් ආරක්ෂා කරමින් රටේ සංවර්ධන ජාතික න්‍යාය පත්‍රයට තිරසර භාවය බාධාවකින් තොරව ඒකාබද්ධ කිරීම අවශ්‍ය වෙලා තිබෙනවා. ලෝක පරිසර දිනයේදී ක්‍රියාත්මක වෙන සියලුම ක්‍රියාකාරකම් පරිසර හිතකාමී ආකාරයට ක්‍රියාත්මක කළ යුතුයයි අපි යෝජනා කරනවා. විශේෂයෙන්ම 2021 ජාතික හරිත ප්‍රවේශය ආරම්භ කරපු ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රධාන ධාරාවේ හරිත දේශපාලන පක්ෂය වෙන සමගි ජන බලවේගය අපි කණ්ඩායම එහි නායකයා හැටියට මේ රටේ සියලුම පරිසර සම්පත් සුරක්ෂා කරන, එය ආරක්ෂා කරන, සෝබාදහම වෘක්ෂලතා ආරක්ෂා කරන ප්‍රතිපත්තියකට යොමු වෙමින් අපේ රටේ තිරසර සංවර්ධන රටාව ක්‍රියාත්මක කිරීමට අද ලෝක පරිසර දිනයේදී අපි කැපවෙමු කියලා යෝජනා කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිණිය පෙස්සම් තුනයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අගුණකල පැලැස්ස ගංගා නින්න සංවර්ධන මණ්ඩලයේ නිවාස අංක ඊ 3 ඇලිරක් 1 ධර්ණ ස්ථානයේහි පදිංචි PPG පద్මාවති මහත්මියගෙන් සහ වෙනත් 8 දෙනෙකුගෙන් ලැබුණු පෙත්සමක්ද මාතලේ කයිකාවල රත්තොට පාර අංක 57 ධර්ණ ස්ථානයේහි පදිංචි රත්නසිරි තෙන්නකෝන් මහතාගෙන් සහ වෙනත් 5 දෙනෙකුගෙන් ලැබුණු පෙත්සමක් සහ උක්වේල වරකන්දවත්ත පන්සල පාර අංක 5 ධර්ණ ස්ථානයේ පදිංචි SPK වික්‍රම පතිරණ මහතාගෙන් ලැබුණු පෙත්සම ඉදිරිපත් කරමි.
ගරු බන්දුල ගුණාධිපති
රෝ විපක්ෂ නායකතුමා, අපේ රටේ සිංහල සිනමා වංශ කතාවේ රංගදරයෙක් වූ මෙම පාර්ලිමේන්තුවේ තුල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළා වූ රවීන්ද්‍ර රන්දනීය සූරින්ගේ උපන්දිනයට සහ ඌට පැවැත්වෙන උපහාර උල්ල වෙනුවෙන් සුභපැතුම් එකතු කළා. ලංකා ආණ්ඩුව වෙනුවෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් අපෙත් සුභපැතුම් එතුමට එක් කරන අතර මම විසින් නිෂ්පාදනය කළ සිරිමැදුර චිත්‍රපටියේ ඔහු විසින් කරන ලද රංගනයට එතරත් මෙතරත් වචනයක්වත් කතා නොකර රටේ හොඳම නළුවට හිමි සම්මානය හිමි කරගත්තා. එවැනි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට රජය වෙනුවෙන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා හා ජනමාධ්‍ය අමාත්‍යංශය හා රජය වෙනුවෙන් අපේ ගෞරවය හා උපහාරය පුදකන.
හොඳ බෞමිසිරි ගරු වෛද්‍ය උපල් ගලපති මැතුමා පෙස්සන් ඉදිරිපත් කිරීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තිස්ස මහරාමය දකුණු රණකෙඩිය පුස්තෝලමුල්ල යන ලිපිනෙහි පදිංචි සරත් කුමාර වන්නියාරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සම මම පිළිගන්නවා.
ගරු වෛද්‍ය තිලක් රාජපක්ෂ මැතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අම්පාර රෝහණ කුමාරිගම අංක 20/60 ඇලිරක් 2 ධර්ණ ස්ථානයේ පදිංචි RMNS බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරන ලැබේ. ගරු අග්‍රාමාත්‍යතුමාගේ
ඒ පිළිබඳ ප්‍රශ්න වගයක් තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමාට යොමු කළා. ඒ පිළිබඳව මට අවස්ථාව දෙනවා නම් ලොකු දෙයක්. මොකද අද රත්නපුර දිස්ත්‍රික්කයේ ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙනවා මේක.
ගරු මන්තුමා, මේ බුද්ධික මන්ත්‍රීතුමා එකඟතාවයේ තියෙනවද?
නෑ, දැන් එතුමාගේ ප්‍රශ්න දාලා නැද්ද මේකේ?
නෑ, එතුමාගේ ප්‍රශ්න තියෙනවා හතරවෙනි
අතට. ආයිත් අපි දැන් මේ මගේ ප්‍රශ්නේ, එතකොට ඒක අවස්ථාව දෙමු අපි එතුමාට. දැන් අපි ඊයේත් කතා කරා. දැන් මගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න එතුමාට ඒ අවස්ථාව දෙන්න මගෙන් පස්සේ.
නෑ, එතකොට තව දෙන්නෙක් ඉන්නවනේ.
ඔයද ඒගොල්ලෝ දෙන්න.
හොඳයි. එහෙනම්
කපන්න එපා.
නෑ, කපන්න නෙමෙයි. එතුමාගේ ඉල්ලීම කරන්නේ මේ පෙස්සන් හතරේ මුල් අවස්ථාවට එක ගන්න කැමතිද
කියලා. මම පෙස්සන් වලට අදාළ නෑ. මගේ තියෙන්නේ අගමැතිතුමාගෙන්.
අගමැතිතුමාගෙන් අසන ලැබෙන ප්‍රශ්න වල හතරවෙනියට තියෙන්නේ අකිලෙල්ලවල් කරු
මට. මට මේ 10 මාට මගේ ආංශික අධීක්ෂක කාර්යාලයේ පටන් ගන්නවා. ඒ නිසා මගේ ප්‍රශ්නේ කර පස්සේ දෙවෙනි ප්‍රශ්නේ දෙන්න
එහෙනම්. ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අසන ලැබෙන ප්‍රශ්න ගරු බුද්ධික පත්‍රණ මැතිතුමා. ඉදිරිපත් කරන.
ඔව්. ගරු අග්‍රාමාත්‍යතුමනි, ජාතික ඇගීම් ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිළිගන්නා ලද්දේ කවරදාද? එකී ජාතික ඇගීම් ප්‍රතිපත්තිය අනුව පිළිගත් දිනේ සිට මේ දක්වා ඇගීම සම්බන්ධයෙන් සිදු කරන ලද ධනාත්මක ක්‍රියාවලීන් මොනවාද? ජාතික ඇගීම් සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ විධිමත්ව ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවන් රජ හඳුනාගෙන තිබේද? 4. එසේනම් මෙම බාධාවන් මොනවාද? ජාතික පොලිස් කොමිසම, ජාතික අධිකරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිෂන් සභා, මැතිවරණ කොමිසම, විකරණ කොමිසම ආදී ස්වාධීන කොමිෂන් සභා ක්‍රමවේදය අවශ්‍ය සංශෝධන සහිතව ගලපා ගනිමින් ස්වාධීන ජාතික ඇගීම් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමෙල්ලා රජය කටයුතු කරන්නේහිද? නොයසේ නම් ඒ මන්දයන් එතුමා මේ සභාවට සඳහන් කරන්නේද? ඒක ප්‍රශ්නේ ආ කොටස. ආ, ජාතික ඇගීම් මේ වනටත් රජයේ එක් අමාත්‍යංශක නිලධාරී පිරිසකගේ ග්‍රහණයට පත් ඇති බවත්, ජාතික විකරණ කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභාවක් ජාතික ඇගීම වෙනුවෙන් ස්ථාපනය නොවීමත්, ජාතික ඇගීම් පනත පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිතාමතා ප්‍රමාද කිරීමත් මෙම නිලධාරීවාදී ප්‍රතිඵලයක් බව එතුමා දන්නේද? ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? ඈ, 1. ජාතික ඇගීම් වෙනුවෙන් 20/24 ඇලිරක් 20/25 වර්ෂ තුළ රජයේ සක්‍රීය මැදිහත්වීම පිළිබඳව ගන්නා ලද ගැනීමට නියමිත සාධනීය ක්‍රියාමාර්ග මොනවාද? 2. ජාතික ඇගීම වෙනුවෙන් 20/24/25 වර්ෂ තුළ අයවැයෙන් වාර්ෂික අයවැයෙන් මුදල් වෙන් කිරීමට අපේක්ෂා කරන්නේද? එසේනම් ඒ කොපමණ මුදල් ප්‍රමාණයක්ද? ඈ, නොයසේ නම් මේ මන්ද
කරුවාගමතුමා
අගය කරනවා අපේ පොන්දික පත්‍රණ මන්ත්‍රීතුමා මේ අවස්ථාවේදී මේ විශේෂ කාරණාව සීම ගැන එක ජාතික අගයීමේ ප්‍රතිපත්තිය ගරු මාත්‍ය මණ්ඩලයේ විසින් 2018 ජූනි 26 වෙනි දින අනුමත කර ලැබ ඇත. ඊළඟට ජාතික අගයීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ රාමුව 2023-09-08 දින ප්‍රකාශයට රාමුව ප්‍රකාශයට පත් කර ඇත. 2023 අගෝස්තු මාස සිට 2024 මාර්තු මාස දක්වා කාලය තුළ රාජ්‍ය සේවයේ විවිධ ස්තර අමාත්‍යංශ පළාත් සභා පළාත් පාලන ආයතන දේශිකේකම් කාර්යාල නියෝජනය කරන නිලධාරීන් 147ක් වෙනුවෙන් දින 3 බැගින් පුහුණු වැඩසටහන් 6ක් දෙවීන පුරා මේ විනවිට පවත්වායම නිලධාරීන්ද ජාතික අගයීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුකරුවන් ලෙස පුහුණු කරමින් ඇත. මෙම අදාළ කාලය තුළ අමාත්‍යංශ පළාත් සභා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස නියෝජනය කරන නිලධාරීන් 702ක් වෙනුවෙන් ගරු නියෝජ කතානායකතුමනි දින දෙකක වැඩසටහන් 18ක් පවත්වලා ඇගැයීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කර ඇත. 2023-12 පස්වෙන දින එළමි 23/22/83/604 /223 ධර්ම අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ජාතික ඇගැයීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ රාමුවේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීම පිණිස 2024 ජනවාරි 9 වෙනි දින මුදල් ආර්ථික සායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ඇගැයීමේ මෙහෙයුම් කමිටුව ස්ථාපනය කර ලැබ ඇත. මේ අනුව මුදල් අමාත්‍යංශයේ මගින් ඊළඟ ප්‍රශ්නේ ජනවාරි 24/12 දින ඇති නිකුත් කරන ලැබ ඇති ව්‍යාපෘති කළමනාකරණ අධීක්ෂණ චක්‍රලේඛනය මගින් ජාතික ඇගැයීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වගකීමා කාර්යභාරය පිළිබඳ සියලු ආයතන ප්‍රධානීන් දැනුවත් කර ඇත. මෙන් පෙන්නුම් කරන්නේ මේ ප්‍රගතිය ලබමින් තිබෙනවා. පියවරෙන් පියවර ගමන් කළ යුතු දෙයක් කරු මන්ත්‍රීතුමා. මුදල් අමාත්‍යංශය විසින් 2024 පෙබරවාරි මාස පළවෙනි දිනතව නිකුත් කර ලැබ ඇති 2024/2 දරණ ව්‍යාපෘති කළමනාකරණ අධීක්ෂණ චක්‍රලේඛනයේ මගින් සියලු අමාත්‍යංශ ලේකම්වරු පළාත් ප්‍රධාන ලේකම්වරු වෙත එන වසරට එහෙමනම් 2025 වසර සඳහා ඇගැයීමේ යෝජනා කැඳවලා තිබෙනවා. ඒ අනුව 24 මැයි 15 දින විට ගිය මාසේ අමාත්‍යංශ 13ක් පළාත් සභා 6ක් ඇගීමේ යෝජනා 24ක් ඉදිරිපත් කර ඇති අතර ඒ අතුරින් යෝජනා 13ක් මේ වෙන විටත් ජාතික ඇගීමේ කමිටුවේ අනුමැතිය ලැබී ඇත. ඊළඟ ප්‍රශ්නය නැත. ඊළඟ ප්‍රශ්නේ බාධාවන් තියනවාද කියලා අහනවා. මේකට දැනට නම් නැහැ. ප්‍රමාදයක් තමයි තියෙන්නේ. ඒක කාලීනව ක්‍රියාත්මක කිරීම සඳහා පියවරෙන් පියවර ගමන් කළා තිබෙනවා. එලෙස ස්වාධීන ජාතික ඇගැයීමේ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම රජයේ කටයුතු බාධා කටයුතු යොදා නැති අතර මෙතෙක් ඇගැයීමේ ප්‍රතිපත්තිය 4/2 ප්‍රකාශය අනුව දැන්ට පවතින රජයේ ආයතනික සැකස්ම තුළින් ජාතික ඇගැයීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනික රාමුව හඳුනා ගෙන ඇත. මා කලින් ඒක ප්‍රකාශ කරා. එහි අරමුණ වන්නේ ඇගැයීම සෑම ආයතනයකම සාමාන්‍ය ක්‍රියාකාරකම් බවට පරිවර්තනය කිරීම සඳහායි. රාජ්‍යංශය තුළ ඇගැයීමේ නම සංස්කෘතියක් නිර්මාණය කිරීමටත් එම කාර්යය සඳහාම නව ආයතන පද්ධති ස්ථාපනය කිරීම තුළින් ආයතන නඩත්තුව සඳහා රජයට දැරීමට සිදුවෙන අමතර වැය බර වළක්වා ගැනීම. මේ අතරතුර මම කියන්න ඕනේ රජය ඉතා පැහැදිලිව ප්‍රකාශය ජනාධිපතිතුමා පාර්ලිමේන්තු අනුමතත් කරා. අවලේඛනයේ දෙපාර්තමේන්තු ගණනාවක් අපි සමාන්තර දෙපාර්තමේන්තු හැටියට රාශියක් ලංකාවේ තිබෙන. අපි ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක් නේ ක්‍රියාත්මක කිරීමේ පියවරට ගමන් කරමින් තිබෙන. ඒ අනුව අනවශ්‍ය නාස්තිය හා වැයශීස අඩුකර ගැනීමටද පුළුවන් වනව ඇති. රාජ්‍යංශය තුළ නිසලස ආයතනගත කිරීම පිණිස ඉහත සඳහන් විස්තර ඇති පියවර මෙවැනි විට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. ඇගැයීම තුළින් අපේක්ෂා කරනුයේ ව්‍යාපෘති වැඩසටහන් ප්‍රතිපත්ති ඵලදායීත්වත්ව කාර්යක්ෂමතාවේ අදාළත්ව ගැලපීම බලපෑම හා තිරසර භාවය පිළිබඳ නිරන්තර ස්වාධීන අධ්‍යයනයක් කිරීම තුළින් පාඩම් ඉගෙනීම බව සායම පාඩම් ඉදිරි සැලස්ම සාර්ථක කිරීම සඳහා උපයෝගී කර ගැනීමයි. එමෙන් ඇගැයීම්වල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන ජාතික ඇගැයීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට ඇතුළත්ව තිබෙන බවත් වෙන මෙම ඇගීමේ සඳහා වූ ස්වාධීන කොමිසම් සභාවක අවශ්‍යතාවය හදිසියේ පැන නොනගින බව ප්‍රකාශ කරන්න කැමැතියි. ඊට අතිරේකව මේ පිළිබඳ කොමිසම් සභාවක විස්තරයක් ඇතිකරන කාලවකවානු ඒ වගේම පාර්ලිමේන්තුව තුළ දැනට කෙරෙන කර්තව්‍යන් ගැන අපේ මුදල් රාජ අමාත්‍යතුමා විසින් එම අමාත්‍යංශත්ව සම්බන්ධ දෙපාර්තමේන්තුවක් මගින් කෙරෙන මේ කර්තව්‍යයේ ප්‍රගතිය අතිරේක වස්සනම් ප්‍රකාශ කරනවා ඇති.
ගරු අග්‍රාමාත්‍යතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නේ දැන් මේ ඇගැයීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එකක් තමයි ඔබතුමාට මන් දන්නේ ඔය දුන්නු තොරතුරු වල ඇගැයීම සම්බන්ධයෙන් 2019 වෙනකොටම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න 50 කෙටුම් පතක් හදලා තිබුණා. අංක 1 එතකොට 50 කෙටුම් පත. 2 ඔබතුමාලා කියනවා ආයතනික රාමුවක් වෙනම හදන එක වියදම් යන කාරණයක්. සමාන්තර එක හා සමාන ඩුප්ලිකේට් වෙන වැඩ කරන ආයතන දැන් ඒක රාශිය කරලා ඒකාබද්ධ කරනවා නැත්නම් මර්ජ් කරනවා කියලා. හැබැයි එහෙම තියෙන ගමන් යෝජිත ආර්ථික පරිවර්තන පනතෙන් BOI එක වෙනුවට ආයතන පහක් ඇති වෙනවා. ඉතින් දැන් මේ ඇගැයීම කියලා කියන්නේ ස්වාධීන වැඩක්. දැන් මේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය කාර්ය මණ්ඩල මේ අය පවා මේ ඇගැයීමේ ක්‍රියාවලියට සම්බන්ධ වුණා. එතකොට දැන් මේක හරියට විගණන කොමිසම විගණකාධිපති දෙපාර්තමේන්තුව වගේ වෙනම වුණා නැහැ. ඒකත් මේ රාජ්‍ය තුලින්ම කරන්න පුළුවන් කියන වගේ තමයි. දැන් මේක තමයි මේ ඉතා පැහැදිලිව මේ ඇගීමේ ක්‍රියාවලිය දැන් තමුන් අත්පත් කරගෙන තියෙන ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වුණාව. ඒගොල්ලෝ ඒක ලස්සනට කවර් කරනවා නැත්නම් ආවරණය කරනවා වෙනම ආයතනික පද්ධතියක් වුණා නැහැ කියලා. ඇත්ත කතාව විගණනය හා සමානව විගණනයටත් වඩා විගණනෙන් කරන්නේ නිකන් අර කෝටුවක් තියාගෙන දඩුවම් කරනවා වගේ වැඩක්. ඇගැයීම විසින් තමයි යම් ව්‍යාපෘතියක් කරන්නට පෙර ඒ ගැන හොයලා බලන්න ක්‍රියාවලිය සිදු වෙනකොට හොයලා බලන්න ක්‍රියාවලියෙන් පසු විපරම. එතකොට ඒක විගණනයට එහා ගියපු දැවැන්ත විද්‍යාත්මක වැඩපිළිලක්. දැන් අපිට වඩා සමහර කාරණාවලිය පසුගාමි. නේපාලේ පවා ඇගැයීම කියන්නේ මේ 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 අපේ 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 නැති වුණත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ කොටසක්. ඉතින් ඒ නිසා ස්වාධීන ඇගීමේ ක්‍රියාවලිය රාජ්‍යංශ හරහා යාම ප්‍රායෝගික නෑ අගමැතිතුමනි. දැන් මේ සංක්‍රාන්තික කාලෙක මේ ඇගීමේ සංස්කෘතිය පුරුදු කරනකම් ඕක හොඳයි. හැබැයි වහාම විතර තියෙන ස්වාධීන කොමිෂන් සභාව කරා ව්‍යුහයක් නිර්මාණය වෙන. තුන්වෙනි එක තමයි ඇගීම තරමක් මිල සහිතයි. ඒක මිල සහිත ක්‍රියාවලියක්. ඒකට යම් කිසි මුදලක් වුණා. ඒ නිසා ජාතික අයවැයෙන් මේ ඇගීමේ ක්‍රියාවලියට අවශ්‍ය අයවැය වෙන්කරන එක සහ ජාතික ඇගීමේ ක්‍රියාවලිය ව්‍යාපෘති සමග ඒකවදව කිරීම. ඉතින් ඒ නිසා මම ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නේ විදිහට දැනගන්න කැමතියි මේ පනත් කෙටුම්පත. අනිත් ඔක්කොම පොඩ පැතකින් තියමු. පනත් කෙටුම්පත ගේන්න ඇයි ප්‍රමාද කරන්නේ? පනත් කෙටුම්පත කොපමණ කාලෙකින් ගේන්න පුළුවන්ද? මොකද මේක හදලා තිබුණා වර්තමාන ජනාධිපතිතුමා අගමැතිතුමා විදිහට 2019 ආණ්ඩුව වැටෙනකොට මේ පනත් කෙටුම්පත හදලා තිබුණා. හැබැයි මේ ඊයේ පෙරේද කඩිබුඩියේ දඩිබිඩි පනත් එනවා. 2019 හදපු මේ පනත් කෙටුම්පත එන්නේ නැහැ. ඇයි මේක ප්‍රමාද? මේකට ඇයි බාලගිරි දෝෂේ? මේක කොපමණ කාලෙකින් ගේනවයි කියලා කියන්න පුළුවන්ද?
ගරුව මාත්‍යතුමා, ශ්‍රයන් සේමසිංහ.
ගරුව අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් බුද්ධිගපතේන මන්තුමා මේ අගෙීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දිගටම පාර්ලිමේන්තු තුල කතා කරනවා. ඒකට අපි සතුටු වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රතිපත්තිය හඳුන්වා දීම ජනාධිපතිතුමා විසින් සිදු කළා ගිය වර්ෂයේදී. එතකොට අපි විශ්වාස කරන්නේ මේක පනත් කෙටුම්පතක් බවට පරිවර්තනය කරන්න අපිට යම්කිසි කාල පරිච්ඡේදයක් අවශ්‍යයි. දැන් අපි නෑ, ඒක තමයි මම තෝ. දැන් අපි අවුරුද්දකට ආසන්න කාලයක් මේ ප්‍රතිපත්තිය එළිදක්වලා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රාමුව සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ අනිකුත් රජයේ ආයතනවලට දැනුම් දීලා තියෙනවා. අපි හිතනවා අපිට මේ අවුරුද්ද අවසන් වුණාට පස්සේ ලබන අවුරුද්ද වෙද්දී මෙහි ක්‍රියාකාරීත්වයක් සලකලා බලලා මේ අඩුපාඩු තියෙනවා නම් තවදුරටත් ඒවා ශක්තිමත් කරලා අලුත් පනත් කෙටුම්පතක් අරගෙන එන්න පුළුවන් කියලා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා කිව්වා අනිත් තැන්වල පනත් කෙටුම්පත් ගේන්න කඩිමුඩියේ කටයුතු කරා. හැබැයි මේ වෙනස්කමකට භාජනය වෙන හොඳ පනත් ගේන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ කියලා. හැබැයි මන්ත්‍රීතුමා දැන් මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුල අපි පනත් රාශියක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒක ඇත්ත. ඒවා වර්තමානයේ සහ විශේෂයෙන්ම අනාගතවාදී දර්ශනයක් එක්ක තමයි අරගෙන ආවේ. හැබැයි ඔබතුමා විශ්වාස කරනවා නම් මේ ගේන පනත් අනාගතවාදී පනත් කෙටුම්පත් කියලා මේ පනත් කෙටුම්පත් වලට අපිට ඔබතුමාලා කතා කරනවා වගේ සහයෝගයක් ලැබිලා නැහැ. මේ ඇගෙීමේ ප්‍රතිපත්තිය පනත් කෙටුම්පතක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියත් අපි රජයක් විසින් සිදු කරනවා රජයක් හැටියට. මොකද අපි දන්නවා මේ ආර්ථික අර්බුදයක් රටේ ඇති වුණා. ඒ ආර්ථික අර්බුදය නැවත අවුරුදු 5කින් 6කින් ඇති නොවෙන්න දීර්ඝකාලීනව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අපි අවබෝධයෙන් ඉන්නේ. එහෙනම් අපි විශ්වාස කරනවා මේ පනත් කෙටුම්පත වගේම දැනට ඉදිරිපත් කළ තියෙන පනත් කෙටුම්පත් වලටත් ඔබතුමාලා විරුද්ධත්වය දක්වන්න නැතුව, පෙර විරුද්ධ වුණාට ඉදිරියේදීවත් ඒකට විරුද්ධ වෙන්නේ නැතුව අවශ්‍ය අගේකතු කිරීම සිදු කරන්න ඕන නම් ඒක එකතු කරලා සම්මත කරන්න රජයට සහයෝගය දක්වන්න කියලා.
හරි, බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි, ඒ උත්තරේ නම් ගරු රාජ්‍යපතිතුමා දුන්නේ දැන් මේ අනිත් කාරණා නෙවෙයි, මේ කාරණේ සම්බන්ධයෙන් මේ ඇගීම සම්බන්ධයෙන් මම හිතන්නේ මුළු රටම ආණ්ඩුවයි විපක්ෂය අතර මේ පනත් කෙටුම්පත ආවොත් ඒ පනත් කෙටුම්පත තුල අනුකූල වන්නා වූ එවැනි තත්ත්වයක් නැත්නම් කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. අනිත් ගේන පනත් ගැන අපිට කියන්න බෑ නේ. මේ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා සහ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා වගේ හිරු නැග්ගොත් මල් බිබේවි වැඩි වැස්සොත් ගඟ කළා වගේ කතා බෑ. ඒක අපි දන්නේ නැහැ ගේන්නේ කොයි වගේමද කියලා. හැබැයි මේක හදපු පනත් කෙටුම්පත අපි කවුරුත් එකග වෙච්ච පනත් කෙටුම්පතක්. ඒක මම ප්‍රශ්න අහන්න ඔබතුමායි. ඉතින් ඒ නිසා මේක ගේන්නකෝ අපිට.
හොඳයි,
ඔබතුමා ගේනාපුවාම අපිට ඒක ගැන බලන්න පුළුවන්.
දෙවනි
ප්‍රශ්නේ මගේ ඔබතුමාගේ මම අහන දෙවනි ප්‍රශ්නේ, දැන් ඇගීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමනි, මට තේරෙන්නේ දැන් කාලරාමුව ගිය අවුරුද්ද ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් එළි දැක්වුවා ජාතික ඇගීම් ප්‍රතිපත්තිය. නෑ ප්‍රතිපත්තිය 2018 එළි දැක්වුවේ මේ මොක ගරු කතානායකතුමනි,
එහෙනම්
මෙතන ලොකු අගමැති මේ රාජමතුමා කියනවා නම් ප්‍රතිපත්තිය ගිය අවුරුද්ද එළි දැක්වේ කියලා මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා. මේක රාජ්‍ය ලාංඡනය සහිතව 2018 මේ 2018 අවුරුද්දත් එක්ක ජාතික ඇගීම් ප්‍රතිපත්තිය මේ රටේ ඉදිරියට 2018.
දැන්
එතුමා කියනවා ඒක ගිය අවුරුද්ද කියලා ලොකු පටලැවිල්ලක්.
එතුමා උත්තර දෙයි ඔබතුමා.
ගිය අවුරුද්ද ඉදිරියට දැක්වේ කාල රාමුව. ගරු කතානායකතුමනි, මේ ජාතික ඇගීම් ප්‍රතිපත්ති මම ප්‍රශ්න අහන්නම්කෝ. ඊට පස්සේ එතුමාට උත්තර දෙන්න කියන්නකෝ.
ගරු එතුමා ප්‍රශ්නේ අහලා
ප්‍රශ්නේ වරකට එතුමා උත්තර දෙන්නකෝ.
කෙටියෙන් අහන්න
ඔබ. ගරු කතානායකතුමනි, ලෝක පාර්ලිමේන්තුවක ඇගීම සම්බන්ධයෙන් යෝජනා දෙකක් ඉදිරිපත් කරපු එකම ලෝක පාර්ලිමේන්තුවක ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා මම. ජාතික ඇගීම් ප්‍රතිපත්තියක් මේ රටට ගේන්න කියලා පළවෙනි පෞද්ගලික මන්ත්‍රී යෝජනාව කල්තැබීමේ විවාදයකද ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා මම. ඒ නිසා ජාතික ඇගීම ප්‍රතිපත්තියාවේ 2018 මෙන්න ප්‍රතිපත්තිය මට මේක සභාගත කරොත් මේ පොත දෙන්න වෙනවා. මේ පොත දෙන්න විදියක් නැහැ. නමුත් මම මේකේ ඡායා පිටපතක් ඕන නම් සභාගත කරන්න. හැබැයි මේකට සහභාගී වෙච්ච නිලධාරීනුත් කවුරුත් දන්නවා ජාතික ඇගීම් ප්‍රතිපත්තිය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාලේ තමයි එළි දැක්වේ. ගිය අවුරුද්දේ සිද්ධ වුණේ ජාතික ඇගීම් ප්‍රතිපත්තියට අදාළව කාල රාමුවක් සකස් කරපු එක අගමැතිතුමාගේ පිළිතුරෙත් තියෙනවා පැහැදිලිව. ඒ නිසා පිළිතුර බැලුවොත් වෙන්නේ රාජ්‍යමැතිතුමාට ඒක වැරදිමක් වුණේ. ඒ නිසා ආව අගමැතිතුමාගේ පිළිතුර මම බලනකො එතකොට හරි හරි ඔබතුමා මගේ මම ප්‍රශ්න අහන්නකො. ඒ නිසා මම ඉතා පැහැදිලිව අහන්නේ
ඔබතුමා ප්‍රශ්නේ අහන්න නැත්තම්
මම ඉතා පැහැදිලිව අහන්නේ ජන ජාතික ඇගීමේ ප්‍රතිපත්තිය 2018 ඉදිරිපත් කළා. ගිය අවුරුද්දේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් කාල රාමුව ඉදිරිපත් කළා. දැන් පනත් කෙටුම් පතක් අලුතෙන් හදන්න ඕනේ කියලා කියනවා. හරි කමන්නයි කියමුකෝ. ඒ 2018 රනිල් වික්‍රමසිංහ මහත්තයට වඩා වෙනස් රනිල් වික්‍රමසිංහ මහත්තයනේ දැන් ඉන්නේ. ඒ නිසා අලුතෙන් පනත් කෙටුම් පතකුත් හැදෙනවායි කියමුකෝ. එතකොට ඒ පනත් කෙටුම් පත හැදෙනවත් එක්කම රජය මේ වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වෙන්නේ අගමැතිතුමාගේ පිළිතුර අනුව පවතින ආයතනික රාමුව. හැබැයි ඔබතුමාලා පිළිගන්නවද ජාතික විගණනය හා සමානව ජාතික ඇගෙයීම කියන කාරණයත් ක්‍රමිකව ස්වාධීන වෙලා ස්වාධීන ආයතනික පද්ධතියකට අපි පරිවර්තනය වෙන්න ඕනේ කියලා. එහෙමනම් ඒ පරිවර්තනය වීමට අදාළ කාල රාමුවක් ඉදිරිපත් කරනවා. හරි සරලයි.
ගරු සයන්සේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හිතාගෙන ඉන්නවා එතුමා තරම් මේ පිළිබඳව දන්න කෙනෙක් මේ සභාවේ නැහැ කියලා. මේක ඉම්ප්ලිමෙන්ටේෂන් ප්‍රෝග්‍රම් එකක් මේ 2018-19 ඒ කාලවකවානුව තුළ කතා කරාට ඉම්ප්ලිමෙන්ටේෂන් ප්‍රෝග්‍රම් එකක් ගැන කතා කරලා තිබ්බේ නැහැ. එතකොට මේ ජාතික ඇගීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කිරීම රජයක් හැටියට අපිට තනියම කරන්න අමාරුයි කියන එක අපි තේරුම් ගත්තා. ඒ සඳහා විශේෂඥ දැනුම තියෙන තාක්ෂණික දැනුම අපිට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගන්නත් අපි කටයුතු කරා. ඒක අපි ලොන්ච් කරා. ප්‍රශ්න තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ඇගීමේ ප්‍රතිපත්තියක් පිළිබඳව ප්‍රතිපත්තිමය වශයෙන් ආණ්ඩුව එකඟ වෙලා තියෙද්දී ඒ සඳහා ක්‍රියාත්මක කරද්දී ඊට අමතරව මේ අවුරුදු දෙකක කාලය තුළ ප්‍රතිසංස්කරණ රාශියක් කරා. මේ ඇගීමේ ප්‍රතිපත්තියක් අරගෙන එන එක ඒක අනාගතයට කොච්චර වැදගත්ද කියන එක, ඒ වගේම මෙවැනි අර්බුද ඇති නොවෙන්න ඒ වගේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඔක්කොම අපි පිළි අරගෙන තියෙනවා. ඒ වගේම ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩසටහනත් රජය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම ඊට සමගාමීව එහා ඒ වගේ අනාගතයට යන්න ඕන නොගැලපෙන ප්‍රතිපත්ති අයින් කළා, ගැලපෙන ප්‍රතිපත්ති ගෙනල්ලා ප්‍රතිසංස්කරණ රාශියක් කරගෙන ආවා. දැන් ඒ ප්‍රතිසංස්කරණ රාශිය සියල්ලටම විරුද්ධ වෙලා ඒවා නොකර ඉන්න කියලා ඡන්ද දීලා මේ එක ප්‍රතිපත්තියක් වෙනුවෙන් මේ ආකාරයට පෙනී හිටිනවා නම් ඒක රජයත් පිළි අරගෙන තියෙනවා නම් මම එතුමාට ආරාධනා කරනවා ඇගීමේ ප්‍රතිපත්තියක් නීතියක් රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ රට ඉස්සරහට යන්න පුළුවන් තැනකට ආවොත් විතරයි. ඒ හින්දා ඒක මේ පරිවර්තනයේ එක කොටසක්. හැබැයි තව කොටස් රාශියක් මේ පරිවර්තනයේ තියෙනවා. ඒ පරිවර්තනයේ සියලුම කොටස් වලට විරුද්ධ වෙලා එකකට විතරක් පක්ෂ වීම සම්පූර්ණ පරිවර්තනයක් සහ බලාපොරොත්තු වෙන ඉලක්ක වෙත අපිට ගමන් කරන්න බෑ. ඒ හින්දා මේ දක්වන උනන්දුවම අනිකුත් ප්‍රතිසංස්කරණ වලටත් දක්වුවොත් මම හිතනවා මේ ඔවුන්ගේ ක්‍රියාකලාපයේ තියෙන යථාර්ථයේ පෙනේවි. හැබැයි ක්‍රියාකලාපයේ එකක් කියන්නේ එකක් පෙනී හිටින්නේ තව එකක් වෙනුවෙන් මේ සමස්තයක් හැටියට රට ඉදිරියට ගෑමේ වැඩපිළිවෙලටත් මෙන්න මේ ආකාරයටම දායකත්වයක් දක්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා.